ඒ පිළිකනාදී පිළිගැනීම පැවිලි කර්මාන්තමත්තුමා.
කරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශකාරක සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැනීම ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2003 අධිකාරිය වූ මෝටර් වාහන ආඥාපනතේ 126 වගන්තිය සමග කිවිය යුතු 137 වගන්තිය යටතේ 2022 මාර්තු 31 සහ අංක 22.73 ඇලීරක් 76 දරන අතිවිශේෂ ගැසු පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2020 වර්ෂයේ සඳහා රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීවරුන් වෙත සපයා ඇත. 2. ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කරන ලද 2018 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභා වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව හර්ෂඩි සිල්ලා මෙතුමා.
ගරු කතානායකතුමනි, රජය මුදල් පිළිබඳ කාර්ක සභාවේ වෙත යොමු කරන ලද එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කැටුම් පත, විසර්ජන සංශෝධන පනත් කැටුම් පත, 2022 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ නියමයන්, 2012 අංක 12 දරන මුදල් පනත යටතේ රෙගුලාසි, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි ගරු කතානායකතුමනි. නමුත් අංක 22.95 ඇලිරක් 10 ගැසට් පත්‍රය, 2010 අංක 14 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනත සහ අංක 22.95 ඇලිරක් 9 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනතේ නියමයන් අපි මුදල් කාර්ක සභාවේ මේ අවස්ථාවේදී අනුමැතිය ලබා දුන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ගරු කතානායකතුමනි, පළවෙනි පාරට කැසිනෝ වලට ලයිසන් දෙන්න තමයි මේ නියාමනය මේ පනත නියාම මේ සංශෝධනය කරන්නේ. හැබැයි ගරු කතානායකතුමනි, ලෝකේ සාමාන්‍යයෙන් කැසිනෝ බලපත්‍ර ලබා දෙනකොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා. මොකද කැසිනෝ නියාමන අධිකාරියාගේ යටතේ තමයි කැසිනෝ නියාමනය වෙන්නේ. අපිට මේ මේ එතිකල් මොරල් ප්‍රශ්නයක් නැහැ මේ සම්බන්ධයෙන්. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම බලය දෙන්න ඇමතිවරයා. අපි දන්නවා රජයට අවශ්‍යයි කියලා කැසිනෝ එකේ වහම ලයිසන් එක දෙන්න, ඒක තමයි හදිස්සියම ගෙනල්ලා තියෙන්නේ. නමුත් අපි රජයට නැවතත් අපි දැනුම් දුන්නා මුදල් ඇමතිවරයාට, අපිට අවම වශයෙන් කාල සටහනක් දෙන්න. කවදද රෙගුලේටරි ඒජන්සි එක ගේන්නේ, කොහොමද ඒක ගේන්නේ, කවදද මේ දිනවකවානු, නැත්නම් මේ පළවෙනි වතාවට කැසිනෝ ලයිසන් දෙන්න යන්නේ ලංකාවේ නියාමන ආයතනයක් නැතුව? එහෙම කරන්න අමාරුයි. ලෝකේ හැම තැනම කැසිනෝ තියෙනකොට කැසිනෝ නියාමන අධිකාරියක් තියෙනවා. ඒ නිසා අපි මේක නවත්තලා නැහැ මේ ගරු අගමැතිතුමා. නමුත් අපිට මේ සම්බන්ධයෙන් මීට වඩා වැඩපිළිවෙල මොකද්ද කාල සටහනක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම
ස්තුතියි.
ගරු මුදල් මේ මුදල් කාර්යස්ථාන සභාපති ආචාර්ය හරිසිල මැතිතුමාට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පුළුවන් ඔබතුමාට ඒ කාර්ක සභාවේදීම ඔය උපදෙස දෙන්න.
අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඒ පිළිබඳව නිර්දේශයක් ඉදිරිපත් කරා. නැවත දිනයක් අපි ලබා දීලා තියෙනවා. ඒක අපිට ලබා දෙන්න. භවිෂ්‍යති.
විපක්ෂ නායක.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය ඇතිව අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය රාමාධිකාරී ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ රජරට නූර කලාවේ ප්‍රධාන සංගනායක ප්‍රවීණ ගීත රචක ශාස්ත්‍රවේදී පල්ලෙගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන් වහන්සේ අභිනවයෙන් අටමස්ථානාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් අපගේ වන්දනීය සුභාසිංසනය පිරිනමනවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස අතිමහත් මෙහෙවරක් උන්වහන්සේ වෙතින් සිදු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නාහිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස සිටමින්ම සංස්කෘතික ත්‍රිකෝණයේ ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් නිහඬ මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමිනමක්. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහවිහාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමග හේමරතන නාහිමියෝ මේ සියලු කටයුතු නිසලෙස අධීක්ෂණය කරමින් සම්බන්ධීකරණය කළා. 2006 වසරේ ඉල්මහේදී රුසියාවේ මොස්කව් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ සඳහා ජයශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩම කරවාගෙන යාමේ වාසනාවද හිමි වූයේ හේමරතන නාහිමියන්ට. අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘති ආරම්භ කිරීමට පුරෝගාමි වූ හේමරතන නාහිමියෝ රුවන්වැලි මහා සෑමළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය කිරීම, මහා සෑ රතුන්ට විදුලි ආලෝකය ලබා ගැනීම, රුවන්වැලි මහා සෑය පිහිටි භූමි වාගය වඩාත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යෑම, සෑයට පිවිසෙන මාර්ග නවීකරණය කිරීම ආදී ශාසනික සේවාවන් රැසක් ඉමහත් කැපවීමෙන් යුතුව සිදු කර තිබෙනවා. 1969 වසරේ සිට කවියෙකු ලෙස සමාජයට විශාල මෙහෙවරක් සිදු කළ හේමරතන නාහිමියෝ ගීත රචකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේම මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේ රුවන්වැලි සෑ විහාරාධිකාරී ධූරය සඳහා අභිනවයෙන් පත්වීම පිළිබඳවත් අපගේ වන්දනීය සුභාසිංසනය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. වසර 28කට අධික කාලයක් මිරිසවැටිය පූජනීය ස්ථානයේ බහරකාරත්වයේ දරමින් උන්වහන්සේ විසින් සිදු වූ උතුම් ශාසනික මෙහෙවර අතිවිශාලයි. විශේෂයෙන්ම ජාතික ආගමික සමාජ සේවාවන් රැසක් සිදු කරමින් දිවයිනේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රසාදය හිමි කරගන්නට අපගේ නාහිමිපාණන් වහන්සේට හැකියාව ලැබුණා. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වමින් විශ්වවිද්‍යාලය තුළ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදු කිරීමට උන්වහන්සේ සමත් වුණා. විශේෂයෙන්ම රට පුරා විසන ඇති වූ සෑම අවස්ථාවකම උන්වහන්සේ ජනතාවට පිහිටවීමට ඉදිරිපත් වුණා. ඒ අනුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් සමාජ සංස්කෘතික පුනර්ජීවය උදෙසත් අපගේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේලා දෙපළටම ඒ හිමි වූ උතුම් වගකීම් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරන ඔබතුමාගේ තවදුරටත් පුංචි අවස්ථාවක් මම ඉල්ලුම් කරනවා. මේ වැදගත් කාරණාව කියන ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම සංඝ සමාජය නිර්මාණය වී ඇත්තේ වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායකට අනුව. එදා රටකල රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ සංඝරත්නය, මහා සංඝරත්නය. කීමනක් තියෙනවා ගරු කථානායකතුමනි, සර්පයා සමගත්, ගින්න සමගත්, යසස් ඇති රජකුමරුවා සමගත්, සිල්වත් භික්ෂුව සමගත් හොඳින් හැසිරිය යුතුයි කියන කාරණාව, සෙල්ලමට නොයා යුතුයි කියන කාරණාව. දැන් පාලකය මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරනවා. මහා සංඝරත්නයට අවවාද අනුශාසනා අහගෙන ඉන්න වෙලා තියෙනවා. සංඝ සංවිධානයේ බලය තමයි ස්වාධීනත්වය. භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මානුකූලව ධර්ම විනය ප්‍රතිපත්තිය තුළ ජීවත් වන්න. රාජානං අනුවත්තේතුන් රජතුමාට අනුවර්තනය වන්න. හැබැයි රජතුමා කියන සීලු දේ අනුමත නොකරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. සමහර පාලකයෝ හිතනවා මහා සංඝරත්නයේ පාලකයෝ කියන දේ අහලා ඉන්න ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ මහා සංඝරත්නයේ නිന്ദා අපහාස පරිභව කරන අයට මම කියන්න කැමතියි පරාභව සූත්‍රය හරි වසල සූත්‍රය හරි කියවන්න කියලා. ඒ නිසා සිවුරු ඇඳගත් මොකද කිව්වේ බට්ටු කියන කතා, මම හිතන්නේ ඒ විදිහට මහා සංඝරත්නය ආමන්ත්‍රණය කිරීම නුසුදුසුයි. විශේෂයෙන්ම මම ඒ කාරණාව ඉදිරිපත් කරන්න කැමතියි මේ අවස්ථාවේ. ඒ වගේම අවසාන වශයෙන් මට අවස්ථාවක් නැහැ මාධ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව කතාවක් කරන්න, මට පුංචි වචනයකට අවස්ථාව දෙන්න. ගරු කථානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මේ ට්‍රයිපාටයිට් සිස්ටම් ඔෆ් ගවර්න්මෙන්ට් එකේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය මේ කුළුණු තුන තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ ප්‍රධාන අංග තුන. හැබැයි ගරු කථානායකතුමනි, හතරවෙනි කුළුණකුත් තියෙනවා. ඒ තමයි නිදහස් නිවහල් මාධ්‍ය. නිදහස් නිවහල් මාධ්‍ය අද දවසේ සාකච්ඡාවට භාජන වෙන මේ අවස්ථාවේ අපි විශ්වාස කරනවා it's the fourth pillar of democracy. හතරවෙනි කුළුණ. මේ හතරවෙනි කුළුණේ නිදහස සුරක්ෂා කරන්නට සෑම රජයක්ම අපකප වෙන්නට ඕන. සමාජ මාධ්‍ය හෝ වේවා, සම්ප්‍රදානුකූල මාධ්‍ය හෝ වේවා, විද්‍යුත් මාධ්‍ය හෝ වේවා, මුද්‍රිත මාධ්‍ය හෝ වේවා ඒ අයට නිදහස තිබෙනවා කරුණු කාරණා ඉදිරිපත් කරන්න. අපිට තියෙන්නේ ඒව අහගෙන හරි දේවල් කියනවා නම් අපි නිවැරදි වෙලා, වැරදි දේවල් කියනවා නම් ඒවා බොහොම සංහිඳියාවෙන් පෙන්වලා දීලා, සාමකාමීව පෙන්වලා දීලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරන්න. ඒ නිසා මේ රටේ නිදහස් මාධ්‍ය වෙනුවෙන් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපි සියලු දෙනාම කොන්දේසි විරහිතව සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ගරු ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කරුණු කාරණා හතර ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන.
ඔව්, ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා විශේෂයෙන්ම ගත්තොත් මා සංගරත්නයේ පිළිබඳව මම හිතන්නේ අපි හැමෝම පිළිගන්නවා අපි කිසිම කෙනෙක් කැමති නැහැ කිසිම ආගමික නායකයෙකුට ඒ ආකාරයෙන් කවුරු හරි කතා කරනවා නම්. මම හිතන්නේ අපි පහුගිය දවස්වල මේ පිළිබඳව කතා කරනකොට අපි දැකපු දෙයක් තමයි මේ විපක්ෂ නායකතුමාගේ දැනුවත් කිරීම සඳහා ඒ සමහර භික්ෂුන් චීවරය ඇඳගෙන දවල්ට එළියට ඇවිල්ලා අරගල කරලා රැයට ගිහිල්ලා ඒ අරගලකරුවන් එක්ක පාටි දානෙව අපි Facebook වල දකිනවා. එතකොට අර සංගරත්නයේ තියෙන ගෞරවය මිනිස්සු අතර නැති වෙනවා. ඒ වගේම ඒ සීල රැකගෙන කටයුතු කරන කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි එහෙම කියන්නවත් අපි ඒක අනුමත කරන්නේ නැහැ. මට මතකයි 87 89 කාලේ ඔබතුමා දැන් අද මේ බණ කියනවා වගේ ඔබතුමාම හරි කඩගාටු වෙනවා. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා අර ටයර් සෑවල් වල චීවර වල ගොතලා පුච්චලා ගඟවල් වල දාන කාලෙත් ඔය කතාව කියන්න කෙනෙක් හිටියනම් ලොකු දෙයක් කියන එකත් මතක් කරන ගමන් අපි කිසිම කෙනෙක් කිසිම ආගමික නායකයෙකුට අපහාස කරන එකට අපි එකඟ වෙන්නේ
නැහැ. ඔබ ස්තුති. යෝජනා පිළිබඳ දැනුම් දීම දිනට නියමිතක කරෑම
අදකට යනවා නෙවෙයි ගරු කතානායකතුමනි, මම මේ කාරණාව ඉදිරිපත් කරේ විශේෂයෙන්ම මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය විශාල ප්‍රමාණයක් ලොකු කලකිරීමකට ලක් වුණා අර කරපු ප්‍රකාශය මත. මට ප්‍රසන්න රණතුංග මැතිතුමාට කියන්න තියෙන්නේ අර ඔබතුමාට පුළුවන් ඒව විග්‍රහ කරන එක පිළිබඳව යම්කිසි උපදෙස් ටිකක් ලබා දෙන එක කියන විදිහක් තියෙනවා. ඒ කියපු ආකාරයට සමස්ත මහා සංඝරත්නයට කැලලක් සිද්ධ වුණයි කියන මතය තමයි රටේ තියෙන්නේ. අද නායක ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා යම් යම් අදහස් ඉදිරිපත් කරලා තිනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට. මම ඉල්ලීමක් කරනවා ප්‍රසන්න මහත්තයා, මම ඔබතුමාට ඉන්ටරප්ට් කරේ නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ධම්මපදයේ තියෙනවා සහස්සම්පිචේ වාචා අනත්තපද සංගිතා ඒතං අත්තපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්පති කියලා. කෙලෙස් දුරලන එක වචනය වැදගත් වෙනවා කෙලෙස් නිර්මාණය කරන වචන දහසකටත් වැඩිය. මම හිතන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අවවාදය අනුගමනය කරමින් අපි සලකන්නට ඕන මහා සංඝරත්නයට චීවරයට අපි යන්න හොඳ නැහැ. මහා සංඝරත්නත් එක්ක වාද විවාද කරන්න විවේචනය කරන්න ඒ කාරණාවයි මම ඉදිරිපත් කරේ.
නෑ, අපි කිසිම කෙනෙක් එහෙම කරේ නෑ. විපක්ෂ නායකතුමනි, ඔබතුමාලා මතවාදයක් හදන්න හදනවා. මං හිතන්නේ මහා සංඝරත්නයේ ඉහළ නායක ස්වාමින් වහන්සේලා පවා යම් යම් කාරණා පිළිබඳ ස්වාමින් වහන්සේලා කරන උදාහරණයක් හැටියට කතා නායකතුමනි, මගේ නිවස ගිනි තියන්න ස්වාමින් වහන්සේ කෙනෙක් මැදිහත් වුණායින් පස්සේ මට මහාචාර්ය ස්වාමින් වහන්සේලා ඇවිල්ලා කතා කරලා කිව්වා මේවා මෙහෙමයි කියලා. කාරණා කිව්වා මං කොයි කෙනෙක් කරාට ඒක හැමෝම නෑ, අපි ගරු කරනවා කියලා. එහෙම කවුරුවක්වත් ඒ විදිහට කරන්නේ මම මේ මතක් කරේ අර 88 89 කාලේ. ඒ වගේ ස්වාමින් වහන්සේලා චීවර බැලලා එහෙම කරන්න සිද්ධ වුණේ ඇයි? අපි එව්වත් හිතන්න ඕනේ.
බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳ දැනුම් දීම දිනට නියමිත කටයුතු අංක 1 සහ 2 විසර්ජන 50 කෙටුම්පත විවාදය ආරම්භ කරන්න ගයන්ත කරුණා තිලකමයි. පළමුවන උපලේඛනය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශීර්ෂාංක 112, ප්‍රවාහනා මහාමාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂාංක 117, 306 සහ 307, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 105, 210, 211 සහ 308 සලකා බැලීම පුර සමය තීසිත
කපාහැරීම ගයන්ත කරුණා කියලා.
ගරු කතානායකතුමනි, 2023 විසර්ජන 50 කෙටුම් පතෙහි කාරක සභාව අවස්ථාවේ අද දින 2022/11/28 වෙනි සඳුදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 112, 117, 306, 307, 105, දෙසිය දහය දෙසිය එකොළහසා තුන්සිය අටදරන වැෑශේෂයන්ගෙන් සම්ප්‍රධායන කූලව එක් එෙක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධර වියදම් රුපියල් දහයකින් කපා හැරිය යුතුයැයි මම යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, අද දින ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් ගැනම අයවැය කාරක සභාවේ විවාදයට ගැනෙද්දී විපක්ෂයේ වෙනුවෙන් විවාදය ආරම්භ කරන්න මට අවස්ථාවක් ලැබීම ගැන මං අතිශයින්ම සතුටු වෙනවා. මේ සීමිත කාලය තුළ විශේෂයෙන්ම ජනමාධ්‍ය විෂය හා සම්බන්ධ කරුණු කීපයක් මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, මෙවර අයවැය ඉදිරිපත් කරද්දී සමාජ සුරක්ෂිත භාවය ඇතිකිරීමත් විශේෂයෙන්ම බංකොලොත් ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමත් තමයි මූලික පරමාර්ථය ලෙස සඳහන් කළේ. හැබැයි ඊට අවශ්‍ය මූලික රාමුව මේ අයවැය සන්දර්භය තුළ ඇතුළත් වී තිබේද කියන එක නම් අපට සැක සහිතයි. ගරු කතානායකතුමනි, සමාජ සුරක්ෂිත භාවය ගැන කතා කරනවා නම් වැදගත්ම කාරණයක් තමයි දැනුවත් සමාජයක් ගොඩනැගීම. අපි මේ කියන දැනුවත් සමාජය ඇති කරන්න නම් ඒ සඳහා ජනමාධ්‍ය කියන ප්‍රබල විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. කතානායකතුමනි, ආර්ථික වශයෙන් කඩා වැටිලා මේ වෙන විට සාර්ථක ප්‍රතිසංස්කරණ ප්‍රවාහයට යොමු වෙච්ච, එමගින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් රටවල් දිහා බැලුවහම මේ පාඩම අපට ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා. 1998 දී ඉන්දීනීසියාවෙත් ආර්ථිකය අපේ වගේම කඩා වැටුණා. වසර 25කට පසුව ලබන වර්ෂය අවසන් වෙනකොට ලෝකයේ බලවත්ම ආර්ථිකයන් පහෙන් එකක් බවට ඉන්දුනීසියාව පත් වෙන්න නියමිතයි. අවුරුදු 25ක් ඇතුළත ඉන්දුනීසියාව මේ ගමන ආවේ කොහොමද කියා අපි සොයා බැලීම වැදගත් වෙනවා. සුහර්තෝ ජනාධිපතිවරයා ඉවත් වුණාට පස්සේ බලයට ආපු හබීබී ජනාධිපතිවරයා වියත් කරපු ප්‍රතිසංස්කරණවල ප්‍රධානම ක්ෂේත්‍රය වුණේ ජනමාධ්‍යයයි. ඒ වෙනකොට දේශපාලනීකරණය වෙලා එක එක දේශපාලන බලවතුන්ගේ අතකොළු බවට පත් වෙලා තිබුණු එරට මාධ්‍ය ක්ෂේත්‍රය ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කළා. ඒවා ස්වාධීන ආයතන මගින් නියාමනය කිරීමට ස්වාධීන ආයතන පවා බිහි කළා. එහෙම බිහි කරපු ඉන්දුනීසියානු පුවත්පත් මණ්ඩලය සහ ඉන්දුනීසියානු විකාශන අධිකාරිය අදටත් ආසියාවේ හොඳම ස්වාධීන මාධ්‍ය නියාමන ආයතන ලෙස පිළිගැනීමට ලක් වෙලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක් ගොඩගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට හොඳම නිදසුනක් තමයි මං කලින් කියපු ඉන්දුනීසියාව. රටේ දේශපාලන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ ශක්තිමත් විය යුතුයි. නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම දෙයක් සිදුවෙන බවක් පෙනෙන්නට නැහැ. අපේ රටේ කතා කරන්නේම ආර්ථිකමය ප්‍රතිසංස්කරණ ගැන විතරයි. ඒකෙන් පමණක් මේ රටට ගොඩ යන්න බෑ මේ තීන තත්ත්වය යටතේ. මම කියන මේ තර්කයට මේ අයවැය හොඳම උදාහරණයක්. ගරු කතානායකතුමනි, දේශපාලන සමාජ ප්‍රතිසංස්කරණ වලට යොමු වෙන බවක් මේ අයවැයෙන් පැහැදිලිවම පෙන්눔 කළා නැහැ. කීර්තිමත් ජනමාධ්‍ය පරපුරකින් පැවතෙන මේ විෂය ගැන විශාල අවබෝධයක් තිබෙන අපේ වත්මන් ජනාධිපතිතුමාට මේ ප්‍රතිසංස්කරණ වලදී ජනමාධ්‍ය කියන විෂය අමතක වීම මට නම් හරිම පුදුමයි. ගරු කතානායකතුමනි, රටේ ආර්ථික කඩාවැටීම මූල්‍ය ශේෂ්ටර පමණක් සීමා කිරීම ලොකු වැරැද්දක්. නිදහසින් පස්සේ 75 වෙනි නිදහස සමරන්න අපට සිදුවෙලා තිබෙන්නේ බංකොලොත් රාජ්‍යයක් විදියටයි. ආර්ථිකයේ කඩාවැටීම රටේ සමාජ දේශපාලන ශේෂ්ටවලත් කඩාවැටීමක්. එනිසා ගරු කතානායකතුමනි, 75 වෙනි නිදහස සැමරිය යුත්තේ නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ප්‍රබල අපේක්ෂාවක් සහිතවයි. එතනදී ජනමාධ්‍ය කාර්යභාර ඉතාමත්ම ප්‍රමුඛ තැනක් ගන්නවා. ජනතාව දැනුවත් කිරීම, ඒකරාශී කිරීම, ඒ වගේම සවිබල ගැන්වීම කියන මේ හැම ක්‍රියාදාමයක්ම කළ හැක්කේ ජනමාධ්‍යයට පමණයි කියලා මම විශේෂයෙන්ම විශ්වාස කරනවා. හැබැයි ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මේ යථාර්ථය අමතක වීම ඇත්ත වශයෙන්ම පුදුමයට කාරණයක්. කථානායකතුමනි, ජනමාධ්‍ය කියපුවහම අද මේ විශේෂ ඉතාමත්ම සංකීර්ණ එකක්. මීට අවුරුදු 20කට 30කට කලින් අපිට කතා කරන්න තිබුණේ සාම්ප්‍රදායික මාධ්‍ය ගැන විතරයි. අපි නියාමනය ගැන කතා කළේ, නීති රීති ගෙනාවේ, සංවිධාන බිහි කළේ මේ සාම්ප්‍රදායික මාධ්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍ර කරගෙනයි. නමුත් අද වෙන විට මේ සාම්ප්‍රදායික මාධ්‍ය යටපත් කරගෙන සමාජ මාධ්‍ය නැමැති යෝධයා මතුවලා තිබෙනවා. ඒවා අන්තර්ජාතික සමාගම්. නමුත් ලංකාවේ ජනගහණයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන බවත් අපිට අමතක කරන්න බැහැ. ඔවුන් තොරතුරු ලබාගන්නෙත් බෙදාහරින්නෙත් සමාජ මාධ්‍ය හරහයි. ඊට අමතරව බොහෝ වෙලාවට සාම්ප්‍රදායික මාධ්‍යයට මූලාශ්‍ර සපයන්නෙත් සමාජ මාධ්‍ය මගින්, කථානායකතුමනි. එම නිසා මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ අලුත් ප්‍රවණතා ගැන නව මානයකින් සහ විවෘත මනසකින් බැලිය යුතුම වෙනවා. සාම්ප්‍රදායික මාධ්‍යයේ වර්තමාන ප්‍රවණතාවලට ගැලපෙන ස්වාධීන නියාමන ක්‍රමවේදයක් සකස් කරන්න අපිට තවමත් බැරි වෙලා තිබෙනවා. පසුගිය යහපාලන රජයේ මා ජනමාධ්‍ය ඇමතිවරයාව සිටියදී ඒ අඩුපාඩුව පුරවන්න අපි යම් උත්සාහයක් දැරුවා. එදා මම ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත් සකසන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුව විසින් කෙටුම්පතක් පවා සකස් කළා. ඊට පස්සේ මම ජනමාධ්‍ය ඇමතිකමෙන් ඉඩම් ඇමතිකමට ගියාට පස්සේ මංගල සමරවීර ඇමතිතුමත් ඒක යම් දුරකට ඉදිරියට ගෙනිච්චා. මං සතුටු වුණා මා මිත්‍ර ඩලස් සරහප්පෙරුම ඇමතිතුමා ජනමාධ්‍ය ඇමති වෙලා ඒ සඳහා අලුතෙන් කමිටුවක් පත් කරලා යලි ඒ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනියන්න උත්සාහ කිරීම ගැන. අපේ වර්තමාන ජනමාධ්‍ය භාර බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් ඒ කටයුතු ඉදිරියට ගෙනියන්න කටයුතු කරා. නමුත් එක පාරටම වර්තමාන ජනාධිපතිතුමා පත් වුණයින් පසුව අර විද්වත් කමිටුවට ඉහළින් කැබිනට් අනු කමිටුවක් පත් කළා. හැබැයි ඒ අනි කමිටුවේ ක්‍රියාපටිපාටි මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ. කැබිනට් අනි කමිටුව පත් කරාට පස්සේ මුලදී ඒකත් සතිපතා රැස් වුණාලු. විද්වත් කමිටුවේ වැඩත් එන හිටලා තිබෙනවා. ඒ නිසා අපි දැනගන්න කැමැතියි මාධ්‍ය නියාමනයේ සම්බන්ධයෙන් මේ රජයේ ප්‍රතිපත්තිය සහ ඒ සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද කියලා අපි මේ වෙලාවේ දැනගන්න කැමැතියි. ගරු කථානායකතුමනි, මම මීට මාසයකට හමාරකට විතර ඉස්සෙල්ලා මේ සභාවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වර්තමාන ජනමාධ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් නැගුවා. සමාජ මාධ්‍ය නියාමනය සඳහා නව නීති ගේන රජයේ හදනවද කියලා. එතකොට බොහොම පැහැදිලි පිළිතුරක් එතුමා ලබා දුන්නා. සමාජ මාධ්‍ය නියාමනයට නීති ගේන්න මේ රජයට කිසිම අදහසක් නැහැ කියලා. ඊට පස්සේ මම එතුමාගෙන් අතුරු ප්‍රශ්නයක් යොමු කරලා ඇහුවා, වර්තමාන විදේශ කටයුතු ඇමති අලි සබ්රි ඇමතිතුමා එදා අධිකරණ ඇමතිවරයා ලෙස හිටි කාලේ මේ සම්බන්ධව නීති කෙටුම්පතක් සකස් කරලා තියෙනවා නේද කියලා. ඒ කෙටුම්පත වර්තමානයේ මහජන ආරක්ෂක ඇමති තිරාන්නලස් ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ඉදිරි කටයුතු කිරීමට බාර දී තිබෙනවයි කියන මේ කතාවේ ඇත්ත කුමක්ද කියලා ඇහුවා. එතකොට ඇමතිතුමා කිව්වා, එතුමා නම් එහෙම දෙයක් ගැන නොදන්න බවත් අලි සබ්රි ඇමතිතුමාගෙන් විමසා බලා දැනුම් දෙන්නම් කියලා. ඉතින් මේ වෙනකොටත් කතාබහක් තියෙනවා. මේ පිළිබඳව කැබිනට් එකේ සාකච්ඡා කරලා දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා කියලා පොලිස් ආඥාපනත සංශෝධනය කිරීම හරහා වක්‍රව මේක ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි කියලා. කරුණාකරලා මේ කතන්දරවල ඇත්ත නැත්ත මොකද්ද කියලා මේ සභාව දැනුවත් කරන්න කියලා මම ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මොකද එහෙම කතාවක් වෙනවා නම් එදා මට දුන්නු පිළිතුරත් එක්ක අහසට පොළොව වගේ පරස්පරයක් ඇති වෙන නිසා. ගරු කථානායකතුමනි, මට ලැබී තිබෙන සීමිත වේලාව තුළ මා අදහස් කළා ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයේ කඩාවටනු රට ගොඩනැගීමේ ව්‍යායාමයේදී කොච්චර දුරට වැදගත් වෙනවද, ඒ වගේම අත්‍යවශ්‍යද කියන කාරණේ හුවා දක්වන්න. අයවැයේ ප්‍රකාශයේ සිදුවුණු අඩුපාඩුව පහුවෙලා හරි නිවැරදි කරන්න කියලා මම ඉල්ලීමක් කරන්නත් මේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම ආර්ථිකය ගැන පමණක් නොහිතා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ඉතා ඉක්මනින් ප්‍රවිෂ්ඨ වෙන්න කියන කාරණය නැවත නැවතත් සිහිපත් කරනවා. ජනාධිපතිතුමා ප්‍රධාන මේ වර්තමාන රජය ජන අරගලය ගැන කුමන නිර්වචන දුන්නත් මේ රටේ තරුණ තරුණියන් ප්‍රමුඛ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම ඉල්ලන ප්‍රධාන දේ තමයි සිස්ටම් චේන්ජ් එකක්. මේ ක්‍රමයේ සැබෑ වෙනසක් තමයි මේ ජන අරගලය තුලින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඕන් ඉල්ලන්නේ ආර්ථික වෙනසක් විතරක් නෙමෙයි කතානායකතුමනි, දේශපාලන ක්‍රියාවලියෙත් වෙනසක් ඕන් බලාපොරොත්තු වෙනවා. වසර 75කට පස්සේ අපිට අලුත් ශ්‍රී ලංකාව බිහි කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අලුතෙන් හිතන නාස්තිය දූෂණේ ජාතිවාදී ආගම්වාදී කුලවාදී වැනි පටු ભેද සලකන්නේ නැති අලුත් රටක් ඉක්මනින් තැනීමේ අභියෝගය අපි හැමෝම ඉස්සරහ තිබෙනවා කතානායකතුමනි. ඒ අභියෝගයට මුහුණ දෙන්නත් සාර්ථක ප්‍රතිඵල ඇති කරගන්නත් ජනමාධ්‍ය නැමැති ප්‍රබල විෂය අමතක කරලා නම් බැරි බව මම සිහිපත් කරන්න කැමැතියි. මම කැමැතියි වර්තමානයේ අපේ රටේ විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම වාගේ පාඩු ලබන අකාර්යක්ෂම ආයතන බවට පත් වී තිබෙන බවත් මේ වෙලාවේ මතක් කරා. අපි දන්නවා රාජ්‍ය මාධ්‍ය ඉතාමත්ම අමාරුවෙන් තමයි අද වෙනකොට පවත්වාගෙන යන්නේ. රාජ්‍ය මාධ්‍ය ආයතන මේ තත්ත්වයෙන් ගොඩගන්න හැකි වෙන්නේ ඒවා ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කිරීමෙන් විතරයි. ගරු කතානායකතුමනි, අද අපි දන්නවා ලෝකයේ එවැනි මහජන සේවා මධ්‍යස්ථාන සාර්ථකව පවත්වා තිබෙන රටවල් ආයතන. අපි කල්පනා කරලා බැලුවොත් එංගලන්තයේ BBC ආයතනය, ජපානයේ NHK ආයතනය, ඔස්ට්‍රේලියාවේ ABC ආයතනය, ජර්මනියේ ඩොයිෂ වේල ආයතනය වගේවා මං හිතනවා මේ සඳහා කදිම නිදසුන් හැටියට අපිට පෙන්නුම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ අර්බුදකාරී අවස්ථාවකදී රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළොත් විතරයි ජනතාවට ගුණාත්මක භාවයෙන් ඉහළ විවිධත්වයෙන් යුතු මාධ්‍ය වැඩසටහන් නරඹන්න වගේම සත්‍ය තොරතුරු දැනගන්නත් අවස්ථාවක් ලැබෙන්නේ. ඒ වගේම ගරු කතානායකතුමනි, රූපවාහිනී නිර්මාණකරුවන් දුෂ්කරතා රැසකට මේ වෙනකොට මුහුණ දීලා සිටිනවා. විශේෂයෙන්ම මේ පවතින ආර්ථික අර්බුදය නිසා, ඒ වගේම වසර දෙකකට වැඩි කාලයක් කොරෝනා වසංගතය නිසා විශාල පසුබෑමකට ලක් වූ අංශයක් විදිහට රූපවාහිනී හා චිත්‍රපටි මාධ්‍ය හා සුළු පරිමාණ නිර්මාණකරුවන් සහ නිර්මාණ ශිල්පීන් හඳුන්වලා දෙන්න පුළුවන්කම තිබෙනවා. කතානායකතුමනි, මේ වන විට අපි දන්නවා රජයේ වියදම් කපා හැරීමට සිදුවෙච්ච නිසා රජයේ වෙළඳ දැන්වීම් සම්පූර්ණයෙන්ම වගේ දැන් අතර කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, පෞද්ගලික අංශයේ වෙළඳ දැන්වීමුත් සෑහෙන දුරකට කපා දැමීමට සිද්ධ වෙලා තිබෙනවා. මේ හේතුව නිසා රූපවාහිනී කර්මාන්තයෙන් යැපුණු දහස් ගණනක් සේවකයෝ වගේම වෙළඳ දැන්වීම් කර්මාන්තයේ ඉන්න සේවකීන්ද ඉතාමත්ම කනගාටුදායක ඉරණමකට මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. ඒ අතර කුඩා වෙළඳ දැන්වීම් ආයතන, ප්‍රොඩක්ෂන් හවුසස්, රූපවාහිනී අධ්‍යක්ෂකවරු, නළු නිලියන්, රංගන ශිල්පීන්, කාර්මික නිලධාරීන්, කැමරාකරුවන්, වේශ නිරූපණ ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, හඬකවන ශිල්පීන්, එවැගේම නිවේදක නිවේදිකාවන්, සංස්කරණ ශිල්පීන්, ප්‍රාදේශීය වාර්තාකරු, ගායක ගායිකාවෝ අපේ රටේ, ලේඛකීන්, සහාය සේවකීන් ඇතුළු සමස්ත කලාකරුවන් මේ සියලු මුදවිය ඉතාමත්ම අමාරු තැනකට වැටිලා තිබෙනවා. ඊළඟට මම කියන්න කැමති කතානායකතුමනි, අද බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ඒ වගේම ගීතවලට සවන් දෙන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නේ, අධ්‍යාපනය ලබන්නේ බොහෝ විට ජංගම දුරකථන වලින් සහ ඩේටා වලින් බව. ඒක මෑත කාලේ අපිට බොහොම පැහැදිලිව දකින්න තියෙන දෙයක්. ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වෙනකොට විශාල වශයෙන් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ජංගම දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය පරිභෝජනය කරන හැම දෙනෙක්ටම විශාල ලෙස ඒක බලපාලා තිබෙනවා. දැඩි අපහසුතාවයකට මේ මිල ගණන් ඉහළ යාම නිසා විශාල පිරිසක් පත් වෙලා තිබෙනවා. එනිසා කතානායකතුමනි ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු වලට යම් සහනයක් ලබා දීම කෙරෙහි කරුණාකරලා රජයේ අවධානය යොමු කරන්න කියලා ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන්න කියලා අපේ ජනමාධ්‍ය විෂය භාර ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වෙන විට මාධ්‍ය නිදහස පැත්තෙන් අපි සෑහෙන දුරකට පල්ලම් බැහැලා තියෙනවා. මට මතකයි 2015 යහපාලන ආණ්ඩුව බිහි වෙලා මම ජනමාධ්‍ය ඇමති වෙනකොට මේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳ තියුණේ විශාල කළු පැල්ලමක්. හැමදාම අපට අහන්න ලැබුණේ එක්කෝ මාධ්‍ය ආයතනයක් ගිනිබත් කරනවා, එක්කෝ පහර දෙනවා, මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා, මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා, අතපය කඩනවා, සුදු ඈන් වලින් උස්සවා කියනවා, සමහරු ජීවත් වෙන්න බයයි පිටරට ගිහිල්ලා ජීවත් වෙනවා කියනවා. මේවා තමයි අපිට අහන්න ලැබුණේ. අපි සතුටු වෙනවා අපි බලයට ඇවිල්ලා මාධ්‍ය නිදහස සම්පූර්ණ මේ කාලය තුළ ස්ථාපනය කරා. කාටවත් ඇඟිල්ල දික් කළා අහවල් දේ කරා කියලා රජයේ මැදිහත් වුණා කියලා කියන්න බැරි වෙන්න අපි වග බලා ගත්තා. 2015 අපි බාර ගන්නකොට මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල් 180කින් අපි හිටියේ කතානායකතුමනි 165 වෙනි තැන. මමත් මංගල සමරවීර ඇමතිතුමත් ජනමාධ්‍ය බාරගෙන කටයුතු කරපු ඒ වසර කීපය තුළ අපිට පුළුවන් වුණා 165 වෙනි තැනෙන් 126 වෙනි තැන දක්වා මාධ්‍ය නිදහස පැත්තෙන් ගමන් කරන්න. දැන් නැවතත් ඒක 146 වෙනි තැනට ඇවිත් තිබෙනවා. වසරක් ඇතුළත කතානායකතුමනි රටවල් 19කින් අපි පල්ලම් බැහැලා තිබෙනවා. එක අවුරුද්දක් ඇතුළත 19කින් පල්ලම් බැහැලා තියෙනවා. සමාජ මාධ්‍යවලට දැඩි පාලන සැලසුම ක්‍රියාත්මක කරන්න රජයේ සැලසුම් සකසමින් සිටියදී ෆ්‍රීඩම් ඔෆ් ද නෙට් වාර්තාවේ 2021 අපිට ලකුණු 100ක් දෙනකොට 51ක් ලැබිලා තියෙනවා. 2022 එක 100ෙන් ලකුණු 48ක් ලැබිලා තිබෙනවා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට යහපත් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ලංකාවට ජාත්‍යන්තර ආධාර සහ සහයෝගය ලබා ගැනීමේදී ඉතාමත්ම අයහපත් ලෙස මේ මාධ්‍ය නිදහස පැත්තෙන් අපි පල්ලම් බැසීම බලපාලා තිබෙනවා. ඒ වගේම මම කියන්න ඕන තොරතුරු දැනගැනීමේ ඓතිහාසික පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරපු ඇමතිවරයා විදියට ඒ පනත විශාල පිරිසක් ප්‍රයෝජනෙට ගන්නවා. නොයෙකුත් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා මහජනතාවට ඒ ඓතිහාසික පනත ක්‍රියාත්මක කිරීම තුළින් කොච්චර ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවද කියලා. නමුත් කතානායකතුමනි අපට දැනගන්න තියෙන විදියට ඒ පනත යම් මට්ටමකට අක්‍රිය වෙමින් පවතින බවක් වාර්තා වෙනවා. තොරතුරු පනත ගේන්න අපි උනන්දු කරපු ජනාධිපතිවරයෙක් අද ඉන්නේ. මම ඒක එතුමාට ගෞරවයක් හැටියට කියන්න ඕන. මට ජනමාධ්‍ය ඇමතිකම බාර දීලා කිව්වා ඉතාම ඉක්මනින් තොරතුරු පනත සකස් කරලා පාර්ලිමේන්තුවට ගේන්න කියලා. හැබැයි අද අපිට කනගාටුව එතුමා වටේ ඉන්න අනිත් පිරිස තමයි ඒ දවස්වල තොරතුරු පනත ගේන්න නොදුන්නේ. අවස්ථා කීපයකදී ඒක බගහැරියා. මම මතකයි ඒ කාලේ එක වෙලාවක තොරතුරු පනත ගැන කතා කරනකොට ඇහුවා තොරතුරු දැනගන්න පනත් මොකටද කියලා ඇහුවා. ඕන තොරතුරක් තියෙනවා නම් මගෙන් අහන්න කියපු නායකයෝ මේ පැත්තේ හිටියේ. ඉතින් එහෙම කියලා මේක ගේන එක වැළැක්වීමට කටයුතු කරපු පිරිසක් තමයි අද ජනාධිපතිතුමා වටේ ඉන්නේ. ඒක ගැන අපි කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම රටේ වංචා දූෂණ අක්‍රමිකතා අඩු කරන්න රජයේ කටයුතු විනිවිද භාවයෙන් කරන්න මේ තොරතුරු පනත සක්‍රිය කරන්න කියලා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකට තියෙන බාධක ඉවත් කළා. ආණ්ඩුවක් වුණාම ඉතින් තොරතුරු පනත ක්‍රියාත්මක වෙන එක අවාසි වෙන්න පුළුවන්. ආණ්ඩුව වීදුරු කූඩුවක් ඇතුළට ගියා වෙනවා තොරතුරු පනතක් ගෙනහම. හැබැයි රට ගැන හිතලා ඔබතුමාවත් මේ ගැන උනන්දුවෙන් කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි මම එදා මේ සභාවට ගෙන තොරතුරු දැනගැනීමේ පනත ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලදී ආසියාවේ විතරක් නෙමෙයි ලෝකයේම හොඳම තොරතුරු පනතක් හැටියට ඇගෙයීමට ලක් වුණා. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් බලන්න කියලා මම කියනවා. අර මම කලින් කියපු සමාජ මාධ්‍ය පිළිබඳ අර නියාමනය ගැන මම දැක්කා ද මෝර්නින් පුවත්පතේ විස්තර කළා තිබුණා. ඒ ගැන කැබිනට් එකේ සාකච්ඡා කරා කියලා. ඒ නිසා ඒ ගැන පැහැදිලි කිරීමකුත් කරන්න කියලා මම නැවත වතාවක් ඉල්ලීමක් කරනවා. ඊළඟට මට තව කොච්චර තියෙනවද දන්නේ නැහැ. වෙලාව.
ඉතින් දැන් වෙලාව හරි.
තව විනාඩි දෙකක් විතර දෙන්න.
මගේ විනාඩි
පහක්. නෑ හරි කමන්නේ. තව විනාඩි දෙකක් විතර. හරි. එහෙනම් ගරු කථානායකතුමනි, මම ඊට වඩා ජනමාධ්‍ය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂයන් ගණනාවක් ගැන කතා කරන දවස නිසා. ඉතාම කෙටියෙන් හරි තවත් වැදගත් අමාත්‍යාංශයක් වන මහා මාර්ග අමාත්‍යාංශය ගැන යමක් කිව යුතුව තිබෙනවා. අපිට මතකයි දිගින් දිගටම අපි මේ පාර්ලිමේන්තුවේ ආර්ථිකයේ තියෙන අමාරුකම් ගැන ණය ගවා ගන්න බැරි වෙයි නේද කියලා අහනකොට, කඩා වැටෙයිද කියලා අහනකොට අපට පිළිතුරු දීපු හැටි. මහා මාර්ග ගැන අපි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අහනකොට එවකට හිටපු මහා මාර්ග ඇමතිතුමා ඉදිරිපේලියේ එතකොට හිටියේ හරියට නිකන් වැරද්දක් කරපු මිනිහට සැර කරන්න වාගේ තමයි ප්‍රශ්න අහපු අපිට උත්තර දුන්නේ. ඔහොම සැරෙන් අපිට කතා කරා. අපි ඒව බොහොම නිහතමානීව අහගෙන පිළිතුරු ගන්න බලාපොරොත්තු වුණා. මට මතකයි එක්තරා වෙලාවක එතුමා කිව්වා, කවුද කියන්නේ අපේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලා. ඕන තරම් සල්ලි තියෙනවා අපේ ආණ්ඩුවට. අපි අධිවේගී මාර්ග හදනවා කිව්වා. කිලෝමීටර් ලක්ෂයක් පාරවල් කාපට් කරනවා කිව්වා. අලුතෙන් පාලම් 5000 ග්‍රාමීය ප්‍රදේශවල හදනවා කිව්වා. මේ වගේ පම්පෝරි තමයි අපි ඇහුවේ. මට මතකයි තෙල් පෝලිං කිලෝමීටර් ගණන් තියෙනකොට, ගෑස් පෝලිං වල දවස් ගණන් මිනිස්සු ලත වෙනකොට, රෝහලල බෙහෙත් හිග වේගෙන එනකොට, ඩොලර් නැතුව ආනයන සීමා වෙනකොට, කුඩා දරුවන්ගේ මන්දපෝෂණයේ වර්ධනය වේගෙන එනකොට අපි පාර්ලිමේන්තුවේ ඇහුවා ප්‍රශ්න, අධිවේගී මාර්ග හදන එකට අපි පක්ෂයි, අපි ඒක හොඳයි කියනවා. නමුත් මේ තරම් ආර්ථික අමාරුවක් තියදී ජනතාවට තුන් වේලකට ගහගන්න බැරුව ඉඳෙද්දී ඇයි මේ අධිවේගී මාර්ග හදන්නේ? ජනතාව අහනවා අධිවේගී මාර්ග කන්නද කියලා. එතකොටත් අපට ලැබුණේ බොහොම උජාරු උත්තර. මේ පාර්ලිමේන්තුවේ අපි දැක්ක අයවැය ඉදිරිපත් කරනකොට මේ පාරත් අලුත් ව්‍යාපෘති කීපයක්ම ආරම්භ කිරීමට මුදල් ටික ටික යොදලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාපෘති අවසන් කිරීමේ ආරම්භනට වඩා සමහරුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ආරම්භ කළා ගිවිසුම් ගැහුවාම යම් යම් වාසි කරන්න පුළුවන්කම තිබෙන නිසා කොච්චර අමාරු වෙලාවක් වුණත් ආර්ථිකේ කඩා වැටලා තිබුණත් මේ වගේ අලුත් ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා මුදල් ටිකක් දාගෙන වැඩේ පටන්ගෙන ගිවිසුම ගහන්න සමහරු කැමැත්තක් දක්වනවා. ඉතින් මට මතකයි අද පාලං හදනවා කියලා සමහර තැන්වල මට මේ පින්තූරත් එවලා තුන දොඩම් ගස්ලන් දෙකක් තියෙනවා, චිලව් පැත්ත එකක් තියෙනවා, අලුත් පාලං හදන්න කියලා තිබුණු ඒ දඬු පවා ගලවල විසි කරා. දැන් අද එහෙට මෙහෙට යන්න මිනිස්සුන්ට තිබුණු ඒ දඬුත් නැති වෙලා තියෙනවා, හදනයි කියමු පාලමත් නැවතිලා තිබෙනවා, ප්‍රධාන පාරවල් ගණනාවක වැඩ අතරමඟ නතර වෙලා. මන් දන්න තරමට කොන්ත්‍රාත්කාරෝ විශාල අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඇමෙත්තුමා දන්නවා ඒක. ඔබතුමාට කරන්න දෙයක්වත් නැහැ. මම හිතන්නේ කෝටි 80ක් විතර, බිලියන 80ක් විතර, කෝටි 8000ක් විතර කොන්ත්‍රාත්කාරින්ට හිග මුදල් ගෙවන්න තියෙනවා පාරවල් අතරමඟ නතර වෙලා. හැබැයි අපිට මතකයි මුලින් කියපු හැටි. අපි මේවා කලින් ඇහුවා. අහනකොට අපට ලැබුණේ වෙනත් උත්තර. අපට නෙවෙයි, අර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය සෞඛ්‍ය විෂයට වග කියන ඇමතිවරියක් හරියට ඉන්න කාලේ, කොවිඩ් දරුණුවටම යන කාලේ එතුමිය කාරුණික ඉල්ලීමක් කරා ජනතාවකින්, පරිත්‍යාගශීලින්ගෙන්. රෝහල් පද්ධතියේ මේ තරම් අමාරු තත්ත්වයක තියෙන්නේ, රටට සල්ලි නැහැ, ආණ්ඩුවට මුදල් නැති, කරුණාකරලා පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්න කියලා කිව්වහම හිටපු මහා මාර්ග ඇමතිතුමා කිව්වා, සුදර්ශනී ඇමතිතුමියද වැඩ වැඩි මේ දවස්වල එතුමියට ආතතිය නිසා ඒ කියපුවා මිසක් අපේ රජයට එහෙම අමාරුවක් නැහැ, කාගේවත් සල්ලි අවශ්‍ය නැහැ, රජයට සල්ලි තියෙනවා කියලා. ඉතින් මම මේව මතක් කරේ අපි එදා අහනකොට අපිට කියපුවා මතක් වෙනවා, අද වෙනකොට මේ தත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඉතින් මීට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කතිකෝ ගණනාවක්ම අද විෂයන් ගණනාවක් තියෙන දවසක් නිසා, වැදගත් අමාත්‍යාංශයක් නිසා කතා කරන්න බලාපොරොත්තුව තියෙනවා. අවසාන වශයෙන් මම ඇමතුමාට කියනවා, මේ දුම්රිය ස්ථාන සුද්දගේ කාලේ ඉඳලා හදපු ඉතාම අලංකාර විදියට පිහිටලා තියෙන තැන්වල තිබෙනවා. මන් දන්නේ රජයේ ආදායම් මාර්ගයත් එක්ක අපිට අලුත් යෝජනා නම් කරන්න බෑ. ඕන කෙනෙක් දන්නවා රටේ තත්ත්වය. ඔබතුමා උත්සාහ කරලා බලන්න ඒව ටිකක් හොඳට නඩත්තු කරන්න පුළුවන් ක්‍රම මොනවා හරි තියෙනවා නම් බලන්න අපිට කෙලින්ම කියන්න බෑ මේ තියෙන ආර්ථික අමාරුකම් එක්ක අරව කරන්න මේවා කරන්න කියලා මට මේ රිසර්ච් එකකින් ගන්න හිතාගෙන හිටිය මේ දුම්රිය අනාරක්ෂිත තාන ගැන එහෙම විස්තර ඉතර තියෙන නිසා නමුත් වෙලාවක් තිබුණේ නැහැ මේ අපේ ප්‍රදේශවලත් හරියට දුම්රිය අනතුරු විතින් විත වාර්තා වෙන. ඉතින් ඒ දුම්රිය ආරක්ෂිත ගේට්ටු තව හිගයක් තිබෙනවා නම් කරුණා කරලා ජන ජීවිත ගැන හිතලා ඒවටත් මුදල් කොහෙන් හරි හොයාගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. අවසාන වශයෙන් අපි මේ ජන මේ මහා මාර්ග අමාත්‍යාංශය ගැන කතා කරනකොට කතානායකතුමනි ප්‍රසිද්ධ රහසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරු විතින් විත මාරු වෙලා තිබෙනවා. අමාත්‍යාංශය හැම එකම වගේ ඇමතිවරු හෙට මෙහෙට වෙනවා. ලේකම්වරුත් අර අමාත්‍යාංශයෙන් මේ අමාත්‍යාංශයට විතින් විත මාරු වෙනවා. නමුත් ප්‍රසිද්ධ රහසක් තියෙනවා. කවදාවත් මේ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා නම් වෙනස් වෙන්නේ නැහැ. රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයේ තියෙනකන් එතුමා යාවදීව මහා මාර්ගම ලේකම් තමයි කියන කතාවක් තියෙනවා. ඉතින් ඇමතිතුමා ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. බොහොම පරිස්සමෙන් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මෙවැනි අමාත්‍යාංශවල ක්‍රියාකලාප ගැන ජනතාව අවබෝධයෙන් ඉන්නවා. ඒ නිසා මේවා හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන් හැම කටයුත්තක්ම කරන්න කියන ඉල්ලීම කරමින් මේ වැදගත් අමාත්‍යාංශයේ විවාදය ආරම්භ කරන්න මාව තෝරගැනීම ගැන විපක්ෂ නායකතුමාටත් අපේ ප්‍රධාන සංවිධායකතුමාටත් ස්තුති කරමින් මට අවස්ථාව ලබා දීම ගැන ගරු කථානායකතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරමි.